බුදු දහමේ අවසාන පරිමිතිය අත්හැරීමද එය කෙසේ කළේද පහදා දෙන්න. දැන් අත්හැරීම කියන වචනේ කියන මොකද්ද අත්හරින්නේ? ප්‍රශ්නේ උතනයි තියෙන්නේ. අත්හරින්නේ කියවම අත්හරින්න එක දැක්කේ නැහැ නේද? ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් දැනගන්න ඕනේ මොකද්ද අත්හරින්නේ කියන එක. ඕක දන්නේ නැති නිසා මත විවිධ විපර්යාසයන්ගෙන් අපි විරෝධයේ පනවන්න යනවා. බුදුරන් වහන්සේ අත්හරින්න කියලා පෙන්නුවේ මොකද්ද කියලා දැක්කේ නැති නිසා විශාල පැටලවිල්ලට පත් වෙලා ඉන්නවා. විවාහයත් අත්හැරලා යන්නවල් කතා කරන එක නවත්තනවා, ක්‍රියා කරන එකත් අත්හරිනවා, යන්නේන ගාම්භීරවන් අත්හරිනවා, මෙයාගේ විවිධ දේවල් අත්හරින්න බලන කැලේ සිංගල් හදනවා වෙලා කියලා ඔක්කොම වැඩ අත්හැරලා. දැන් මොකද්ද අත්හරින්න කියව මොකද්ද මේ කරන්නේ? යම් කිසි දුකට හේතුවක් ඇද්ද? අන්නේ දුකට හේතුව හොයලා හේතුව අත්හරින්න කියලා වෙන්නේ. මොකද්ද දුකට හේතුව? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දනී සෙයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මෙන්න මේකයි අත්හරින්න නැති හේතුව. අල්ලා ඉන්නේ ඔන්න ඔය ටිකේ. අල්ලා ඉන්නවා කිව්ව ඕක අත්හරින්න කිව්ව ඔන්න ඔය ටිකේ. යෝ තස්සා ඊව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලේ. ඔන්න අත්හරින්න කිව්වේ. යම් යම් තැනක යම් යම් දේට තියෙන බැඳීමක් තියෙනවා. ඇලිලා වැඳිලා ඉන්නවනම් මෙන්න මේ ඇලෙන වැඳෙන මානසිකත්වයයි අත්හරින්න කිව්වේ. මේ කායික ක්‍රියාවලියක් නෙවෙයි, මානසික ක්‍රියාවලියක්, ප්‍රඥාවේ නිගමනයක්. අත් ඇරෙනවා, අත් අරින්න දෙයක් නැහැ. ප්‍රඥාව පහළ වෙනකොට අත් හැරෙන්න ඕන දේ අත් හැරෙනවා. මොනවද අත් හැරෙන්න ඕන? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, යම් චන්දරාගයකින් යම් බැඳීමක් ඇද්ද ප්‍රඥාව වැඩුණ වැඩුණ මට්ටමේ හැටියට ඒක අත් ඇරෙනවා. ඒක අරින්න දෙයක් නෙමෙයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨික. මෙන්න මේ ටික කවදා හරි දහම් මැස වැටුණා නම් අනුන්ගෙන් අහන්න නැතුව ඒක මට දැන් හරියට තේරෙනවා. ආයිත් මට මේක මොකද්ද කියලා කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ. වැටහිච්ච එකයි විනාශ වෙන්න හේතුවක් නැහැ සත්‍යයි කියලා මට වැටහිලා ඒක අවබෝධයලා ඉවරයි. ආයි කවුරු මොනවා කිව්වත් දුක්ඛේ අඥානං කියලා කිව්වත් එහෙම ඒක සම්මාදිටිකෝ මම පිළිගන්නේ නැහැ. දුක්ඛ සමුදයට හේතු වෙන්නේ නැති දෙයක් දුක්ඛ සමුදය කියලා පිළිගන්න බෑ. යථාර්ථය දැකලා ඉවර නම් ඔන්න ඔහොම සත්‍යෙටපත් වෙනවා. මෙන්න මේ දර්ශනත් ඥානීය පහළ වුණාට පස්සේ එයාගෙන් අත්හැරෙන කාරණා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ආත්ම දෘෂ්ටිය අත්හැරෙනවා. වැඩ කටයුතු නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන එක අත්හැරෙනවා. විකෘති මානසිකත්වයක් තියෙනවා ශ්‍රෝකයට. මොකද විපල්යාසයෙන් ඉන්නවා. අනිච්ච නිච්චයි කියලා, දුක්ඛ සුඛයි කියලා, අනත්ත අත්තයි කියලා, අසුභ සුභයි කියලා. මෙන්න මේ තියා ඉන්න නිසා බුද්ධලයා ඉන්නේ විපර්යාසයක. ඔහුගේ ක්‍රියා විපර්යාසයෙන් කෙරෙන්නේ. වැරදි ආකල්පයකට බැහැලා. ඔන්නේ වැරදි ආකල්පය අත්හැරලා යනවා. විතිකිච්ඡා අත්හැරනවා කිව්වෙ එතනයි. සැක අත්හැරනවා ගහන ලොකු ප්‍රශ්නයක්ම තියෙනවා අද කාලේ. සැකේ කියන්නේ මොකද්ද? සැකේ කියන්නේ පවු නෙමෙයි කියලා මහාචාර්යවරු ලිපි ලියලා තියෙනවා මේ සංග්‍රහවලට. දැන් මොනවා කරන්නද? බෞද්ධ ධර්මයේ පිළිබඳ මහාචාර්යතුමාත් ලිපි ලියලා තියෙනවා සැකේ කියන එක පවු නෑ කියලා. එහෙන් කියාව කාරණේ හරි. නමුත් මේ විදිකිච්ඡා කියන්නේ සැකේටද මොකේටද කියලා හොයාගත්තන එකයි අලුපාළු. විදිකිච්ඡා නම් පවු. අද ලෝක සම්මතිය කියන සැකේ පවු නෙමෙයි. ඒක විමර්ශනාත්මකව හේතුවක් වෙනවා. විමර්ශනය කරන්න. විතිකිච්ඡා කියන වචනේ පිළිබඳව ඒක තමයි කිව්වේ. ඒකේ වචනේ නිරුක්තියක් තියෙනවා විකෘති කෘත්‍ය. විකෘතිය කියන්නේ මොකද්ද? ඒකත් විග්‍රහ වෙන්න ඕනේ. අනිත්‍ය දේ නිත්‍යයි කියලා ගත්තොත් ප්‍රകൃතිය නෙමෙයි විකෘතිය. අනිත්‍ය දේ අනිත්‍යයි කියන එක ප්‍රകൃතිය. දුක්ඛ දේ දුක්ඛයි කියන එක ප්‍රകൃතිය, සුඛයි කියන එක විකෘතිය. අනත් දේ අත්තයි කියන එක විකෘතිය, අනත්තයි කියන්නේ ප්‍රകൃතිය. අසුභේ අසුභයි කියන එක ප්‍රകൃතිය, සුභයි කියන්නේ විකෘතිය. එනම් මේ පෘථග්ජන මට්ටමේ ඉන්න තාකා ලෝක සත්වයා ඔය අනිච්ච දේවල් නිච්චයි කියන තැන ඉන්නවා. දුක්ඛ දේවල් සුඛයි කියන තැන ඉන්නවා. අනත් දේවල් අත්තයි කියන තැන ඉන්නවා. අසුභේ සුභයි කියන තැන ඉන්නවා. මෙන්න මේ නිසා පළමු දර්ශනයක් තියෙනවා. ඕක නැති කරගන්න ක්‍රමයක්. ditthi viparyasa sanya viparyasa citta viparyasa gena me tunakin viparyasayata pat wenawa sotapanna buddhalaya ditthi viparyasaye vidarak attara ganawa thawa sanya viparyasayai citta viparyasayai thawa tiyena thawa ehata yannone ewa attarin wedena hidarai ewa attarin මෙන්න මේ විකෘති කටයුතු කරන මානසිකත්වයේ දෘෂ්ටියක් තියෙනවා දෘෂ්ටිය අත්හැරලා යනවා විතිකිච්ඡා අත්හැරෙනවා කිව්වේ ඒකයි විතිකිච්ඡාද දෘෂ්ටිය අත්හැරලා යනවා සෝවාන් වෙනකොට මෙන්න අත්හැරෙනවා දැන් සෝවාන් පුද්ගලයා අත්හරින්නේ වැඩ කටයුතු නෙමෙයි ගෙවල් දොරවල් අත්හැරලා යන්නේ නැහැ රැකී රස්සා අත්හැරලා යන්නේ නැහැ වෙලෙහෙන්ද සම්කරණය අත්හැරලා යන්නේ නැහැ ගෝවිතැන් අත්හරින්නේ පෞල් ජීවිතය අත්හරින්නේ කන බොන දේවල් අත්හරින්නේ එවැනි යෝනි අත්හරින්න කි මේවා හරි වටිනා දේවල් මේවා සදාතනිකයි මේවා හරිම සාරවත් මේවා ඇලි ගැලි ඉන්නකොට ඒකේ කවදාවත් අමරණීයයි මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මෙන්න මේ જાතියේ තියෙන අදහසක් තියනවා නම් යම් කිසි කෙනෙකුට සෝවාන් විදියට එහෙම අදහස් නැහැ අන්නේක ඇති වෙන වෙනස අත්‍යරිත හරි ඒ ටිකයි මුලා දෘෂ්ටිය අත්‍යරුණා ආත්මයි සාරයි කියන දෘෂ්ටිය අත්‍යරුණා ආත්ම කියලා කියන්නේ ආත්ම කියන වචනේ ආවේ අර ත්‍රි වේද පරප්‍රාප්ත බමුණු භාවිතා කරපු වේද චක්‍රයේ තුලයි වේදයේ තුලයි තිබුණේ ඔක. ඒ වේදේ ආත්ම වෙන්නන්ට කාරණා තුනක් භාවිතා කරලා තියෙනවා. සදාතනිකත්වේ. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. අවිපරිණාමිකත්වේ. ඒක විපරිණාමයටපත් වෙන්නේ නැහැ කවදාවත්. සාරත්වේ. ඒක සම්පූර්ණ සාර කරසක්. ඒකේ අසාර මොකුත් නැහැ. බොහෝම පිරිසිදුයි පවිත්‍රයි සාරයි මෙන්න මේ කාරණා තුනේ යමක් තියෙනවා ඒකයි ආත්ම කියන්නේ කියන එක තමයි ආත්මවාදී මුල ඔන්නෝම එකක් තියෙන තැන් විවිධ තැන්වල කියනවා මේක රූපාසේ තියෙනවා වේදනාසේ තියෙනවා සංඥාසේ මේක තියෙන සංකාරාසේ මේක තියෙන විඥානාසේ තියෙන මේක රූපේ තුලයි වේදනා තුලයි සංඥා තුලයි සංකාර තුලයි විඥාන තුලයි තියෙන්නේ එහෙම නැත්නම් රූප තියෙන්නේ වේදනා තියෙන සංඥා සංකාර විඥාන තියෙන ආත්මය තුලයි ඔය ආදී වශයෙන් ඒවා වෙනස් වුණාට ආත්මය වෙනස් වෙන්නේ නැහැ. ඔය ආදී විවිධ මතවාද අතර කෙලවරක් නැතුව ගේනවා. අන්නේ ගේනවා ආත්ම කියලා ගන්න මුලා දෘෂ්ටියක් තිබුණා නම් ඒ කියාති ආත්මයක් ලෝකෙ හට ගන්න කිසිම හේතුවක් නැහැ කියලා. ධර්මයේ දැක්කහම ධර්මයේ තුලින් නිගමනය කරනවා. ඒ නිගමනය කළපහම එච්චර කාල තිබිච්ච වැරදි දෘෂ්ටිය නැති වෙනවා. වැඩ කටයුතු නෙමෙයි නැති කලේ. ඔන්නේ දෘෂ්ටිය. නැහී අදහස් දෙකක් මේ නැති වුණේ. ආත්ම දෘෂ්ටිය නැති වුණා අර ප්‍රകൃතිය දැක්කට පස්සේ විකෘති බලාපොරොත්තුවකින් කරන්නා වූ කටයුතු ඔහුට පිහිටන්නේ නැහැ. නිත්‍ය දෙයක් හොයන්න, සැප දෙයක් හොයන්න, අත්ත දෙයක්, සාරවත් දෙයක් හොයන්න, සුබ දෙයක් හොයන්න, එහෙම එකක් ලෝකේ නැහැ කියලා දැනගත්තට පස්සේ ඒ හතර ආකාරයේ දෙයක් කරන්න කරන්න යම් කටයුත්තක් දෙවනම් ඒ කටයුතු දැන් ඔහු ළඟ නැහැ. වැඩක් නැති වටිදු කරන්න හිතන්නේ හිචේතනා නැගින්න හේතුනේ අභ්‍යන්තරෙ විදිලා ගියාට පස්. මෙන්න මේ කරා කියන්නේ විදිකිච්ඡා නැහැ කිය. කංකා විදිකිච්ඡා කියන වචන දෙක එකටම පෙන්වන වචන දෙකක්. කංකා කියන්නේ සැකය කියන විදිකිච්ඡා කියන්නේ ඒ සැකය කියන. මේ වචනේ අර්ථේවත් එකිනෙට විග්‍රහ නැහැ මේක කියන්නේ මට දොස් කියනවා බොහෝ අය. අලුතෙන් බණ හදලා කියනවා කිය. ඉන් නොකිය බෑ. මම නෙමෙයි මේ මහාචාර්යවරුත් මේක විතිකිච්ඡා සැකනය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා පංච නීවරණ තව විග්‍රහ කරලා කියනවා දසහ කුසල යමක් පවුණා නම් ඔන්න ඔය ටිකේ තියෙනවා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට පටහැනිව කතා කරලා මහා විශේෂඥ දැන්ට ඉන්න මහාචාර්යවරු ලිපිලියා තියෙන සංග්‍රහවලට විතිකිච්ඡාව පවු නැහැ ඉතින් බුද්ධ දේශනාවට විරුද්ධ ඒවා නිවිරුද්ධ මම කියන එක නෙමෙයි මම කියන්නේ විතිකිච්ඡාව පවු එනාර විද්‍යාඥය දැනාලේ දැන්ට ඉන්න මහාචාර්යවරු විතිකිච්ඡා කියලා කිව්වේ යමක් ඇද්ද ඒක විතිකිච්ඡා නෙවෙයි. ඒකයි කියන්නේ ඒගොල්ලෝ කියන එක පවු නෑ කියන එක ඇත්ත. ඒක විමර්ශන මානසිකත්වේ. විමර්ශනේ නොකර ඇත්ත දැනගන්න බෑ. හොයන්න ඕනේ පරිශීලන කරන්න ඕනේ. එහෙම සැකයක් නැත්නම් ඒක කරන්න බෑ. ඒකයි පවු නැත්තේ. එනවා සැකේ නෙමෙයි මේ කිව්වේ. කාංකා කියලා කියන්නේ සැක කිව්වට බෑ තේරෙන්නේ. ඒක තමයි ඒකේ නිරුක්තියක් තියෙනවා දන්නේ නැති නිසායි ප්‍රශ්නේ මතුවෙන්නේ ක අංකා කංකා ගණන් ගන්නේ නැහැ අපේ භාෂාවෙන් කියනවා අංක ක්ෂය කරලා අංකයක් දෙන්නේ නැහැ ගණනක් දෙන්නේ නැහැ මං කවුද ගණන් ගන්නේ ඔක අන කංකා බුදුරන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කම ආම් බුදුරණන් වහන්සේට කවුද ගණන් ගන්න? බුදුරුයි හැවේ කට්ටේ ඉන්නේ. ඔහොම කියන්න පුළුවන්. ඒ කාලේ කංකා වුණා ඒකවල. ගණන් ගත්තේ නැහැ. ගණන් ගත්තේ නැහැ නම් උන්වහන්සේ කියන සත්‍යය ගණන් ගනීද? බුද්ධියේ කංක තියෙනවා, ධම්මයේ කංක තියෙනවා නිකිකම්. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ගණන් ගන්නවද? නායකයා ගණන් ගත්තේ නැහැ. සංඝේ කංක තියෙද්දී එතන අය කංක තියෙන ගණන් ගන්නෑ. බුදුන් ගණන් ගන්නේ නැත්නම් ධර්මයේ ගණන් ගන්නෙත් නැත්නම් සංඝයා ගණන් ගන්නේ නැත්නම් උන්වහන්සේ වෙනපු ශික්ෂා මාධ්‍ය ගණන් ගන්නෙත් නැත්නම් ඔහු කොහොමද ප්‍රകൃති කටයුතු කරන්නේ? ඒ ගණන් ගන්න නැත්තේ මොකක් නිසාද? අවිද්‍යාවෙන් වැහිච්ච නිසා. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න බුද්ධිලා සත්‍යයේ ගණන් ගන්නේ නැත්නම් ඔහු පිහිටලා ඉන්නේ කොහේද? අසත්‍යයක. එහෙනම් මොකේද පිහිලා තියෙන්නේ? නිත්‍යයි කියන අවිපරීති, සුඛයි කියන විපරීති, අත්තයි කියන විපරීති, සුභයි කියන විපරීති. එහෙනම් විපරීතයෙන් කටයුතු කරන්නා ඒ බුද්ධිලයාට ඕකට කියනවා විතිකිච්ඡා. ගණන් ගන්නේ නැති තාකල් ඔහුගේ කටයුතු ඔන්න ඔය කියනා වූ විපල්ලාස හතරෙන් යුක්තයි. කංකා විතිකිච්ඡා කියන්නේ ඔන්න රෝගපාව. ඕකෙන් කවදාවත් දිනු වෙන්න බෑ. කවදාවත් පිනක් කරගන්නත් බෑ. යහපතක් ගණන් ගන්නේ නැත්නම් යහපතක් කරන්නේ කොහොමද? ඔහුට මහා අපරාධයක් වෙනවා. මෙන්න මේ තියාගේ තමයි නීවරණ කොටසට වැටෙන්නේ. ඉතින් සැකේ පව් නෙමෙයි, නීවරණ නෙමෙයි කියලා ගියොත් නීවරණ යමක් ඇද්ද? දසාකුසල් විස්තර කරනවා නම් දසාකුසලියට නීවරණ කියනවා. එහෙනම් දසාකුසල් පව් නම් නීවරණ පව් වෙන්න බැයිද? බුද්ධ දේශනාව අනුව පැහැදිලිව ඒක පව් කියලා තියෙද්දි. ඉතින් මහාචාර්ය වුණ ඵලියට, ලෝකෙ පිළිගත්ත ඵලියට ඒක පව් නෑ කියලා හිතන සංගරාවල ඉතිහාස සාහිතික ඔප්පු කරන්න පුළුවන් අදත් තියෙනවා. සාමාන්‍ය සංගරා නෙමෙයි. ප්‍රාචීන වාසෝපකාර සමිති කියලා මහ ලොකු සමිතියක් තියෙන ලොකුම එක. ඒකේ තමයි මේ ධර්මයේ වැරදි හදලා අපව පෙන්න පඬිතිය ඔක්කොගේම ලිපි තියෙන්නේ. ඒ වොත් අපිට ගැදිලා බලලාම වෙන් කරලා තියා තිනවා. නම් කියන්න හොඳ නෑ, ගැලපෙන්නේ නෑ. නමුත් බෞද්ධ ධර්මයේ පිළිබඳ මහා ආචාර්ය උත්තමයේගේ ලිපියක් තියෙනවා විග්‍රහ කරලා. එයා මූලිකව පිරිසල් ලියව විස්තරේ විදිකිච්ඡා පව් නෙමෙයි කියේ. විදිකිච්ඡා කියන්නේ මොකද්ද? සැක කරනවා. මේක හරිද වැරදිද පරිශන කරන්න ඒක අවශ්‍යයි. අන්න එහෙමයි කියන්නේ. ඕකට කියන්නේ විමංසීද්ධිපාදේ. විමංසීද්ධිපාදේ අවශ්‍යයි. විමර්ශනයේ හේතු වෙන බුදුරන් වහන්සේ දේශනා කරන මා ගැනත් කිව්වට පිළිගන්න එපා. පරිශන කරන්න. මා කෙරෙහි පරිශන කරන ඔබලාට සත්‍ය වැටහෙන්න පටන් ගනී. අන්න විමංසීද්ධිපාදේ කියන්නේ. යම් කෙනෙක් අරිහත් කියව පරිශනයක් කරන්න. පරිශනයක් කරලා බලන්න. ඔහු කරන කටයුතු මනා පරිශනයකින් ඉන්න, කතා දිහා පරිශනයෙන් ඉන්න. ඒ කතාව රාග සහගතව යනවද? ද්වේෂයට හේතු වෙන කතාවක්ද කියන්නේ? මුලාවටපත් වෙන වැඩද කරන්නේ? මේවා බලාගෙන යනකොට වෙනයි වෙනස. පරිශන කරන්ද? ඒක පව් නෙමෙයි. ඒක තමයි දැන් හිතයි කියලා හිතා ඉන්නේ සැකේ කියන්නේ ඕකට. ඒ ලෝක සම්මතයේ අර්ථ විපරීත වෙලා තියෙන හැටි. විකෘති කටයුතු හටගන්නේ අනිච්ච නිච්චයි කියලා, දුක්ඛ සුඛයි කියලා, අනාත්ම අත්තයි කියලා, අසුභ සුභයි කියලා නිගමනය කළොත්, අන්නේ නිගමනයෙන් කටයුතු කළා ඒ දෘෂ්ටිය ඉන්නනම් ඒක එහෙමමයි කියලා අන්නයාට කියනවා විතිකිච්ඡාවක් තියෙන කෙනා. ඔන්න ඕක ඇරිලා යනවා සෝවාන් වෙනකොට. එනවා ආර්ය වෙන පළවෙනි අවස්ථාවේදී අත්හැරෙන්නේ කරන වැඩපිළිවෙල නෙමෙයි, ඔන්න ඔය දෘෂ්ටිය. මනසේ විපුරිදි පැත්තක තියෙන සබා තුනක් අත්හැරලා යන. ඊට පස්සේ සීලූර්ත පරාමර්ශනේ මොකෙන්ද කරන්නේ? අවිද්‍යාව නිසා, මුලාව නිසා ඔහුට මගන මග හොයාගන්න බැරුව ඔහු නිවන් මග හැටියට නිවන් නොවන මග පරිවර්තනය උට වැල්ලා ඒ පැත්ත භාවිතා කරන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ඔහු වෘත පරාමර්ශනයකට වැටෙනවා නිවන් දකින්න හිතාගෙන. අන්න ඒකට වැටෙනවා කියලා සීලබ්බත පරාමාසයේ වෘත පරාමර්ශනය කරනවා හිටන් නිවන් දකින්න තියෙන මගක් තියෙනවා. ඒ මගින් නිවන් දකින්නවා මිසක් ප්‍රඥා පහල කරගෙන නිවන් දකින්නවා මිසක් නිවන් දකින්න හිතාගෙන එක එකනා කියන ඔය ගජ උත හරි ගව උත හරි මොන උත හරි කමන්නේ උතයක් හරි රැකලා නිවන් දකින්න ගොත් ඒවා නිවන් මග නෙවෙයි. ඕක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන. සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව ඇතිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. මේක නිවන් මගද නැහැ, ඒක ලෝකේ සුචරිත මගක්. පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ වාරණ අපි විග්‍රහ කරන මෙච්චර කාල කරපු නැති විග්‍රහ නිසා අපිට දොස් කියන්න පුළුවන් සමහර වෙලාවටම නමුතු බණ කියනවා කිය. ඒක විග්‍රහ කරලා දෙන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණී මූලික අටුවාව. පෑදිරිය විග්‍රහ කළා පෙන්නනවා. ඒ සීලේ ස්වභාවය. ජීවිතයේ පරදුවට තබලා රකින්න සීල් තියෙනවා. ඔය කියනවා සීල් ජීවිත හේතුවට මම සත්තු මරන්නේ. ජීවිත හේතුවට හොරකම් කරන්නේ කියලා මෙහෙම අදිෂ්ඨානය කරගන්නවා. හැබැයි ඒවා ලෞකික සීල් මිසක් ලෝකෝත්තර සීල් නෙවෙයි කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. හේතුව ඇතුව පෙන්නලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා. අවුද්දෝත්පාද කාලෙත් ඒවා කරන අය ඉන්නවා. හැබැයි අවුද්දෝත්පාද කාලේ ආර්ය සීලයක් ලෝක විද්‍යාමාන වෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලේ එකයි ආර්ය සීලයක් ලෝක විද්‍යාමාන වෙන්නේ. ආර්ය සමාධියක් ආර්ය ප්‍රඥාවක් විද්‍යාමාන වෙන්නේ. එහෙනම් ඒ ආර්ය සීලයේ ආර්ය සමාධි ආර්ය ප්‍රඥාව අර ලෝකයාගේ සම්මතකින් වෙන එකක් වෙන ක්‍රමයක් වෙන්න ඕන. අන්න ඒක තමයි අඩුපාඩු වෙලා තියෙන්නේ. මෙයා විග්‍රහ කරනකොට අද ලොකු පැටලිල්ල දැවිල්ල කල්ලනවා. මම ඉතින් දැන් පෙන්නලා දෙන්නේ මේවා ධර්මානුකූලව හොයාගන්න. අන්න අහවල් පොත්වල තියෙනවා බලන්න. ඒ විග්‍රහ කරලා තියෙන්නේ ඒකයි කියලා විග්‍රහ කරලා දෙන්නේ අන්න ඕකයි. එහෙනම් මොකද්ද මේ ඉතින් පෙන්නන්නේ? මෙන්න මේ විදිහට ඔය වෘත පරාමර්ශනය කිරීම කියලා කියන්නේ ඔන්න ඔය දෘෂ්ටි පරාමර්ශනයක්මයි. මන්නම් පිළිගන්නවා එළුවා වාගේ හිටියොත් හරකා වාගේ හිටියොත් බල්ලා වාගේ හිටියොත් නිවන් දකින්න පුළුවන්. දැන් එහෙම කිව්වොත් වෘත පරාමර්ශනය එතන තියෙනවා. ඔහු ඒ වෘතයෙන් මිදිලා නැහැ. ඔහු ඒ අදහසින් මිදිලා නැහැ. ඒ මිදිලා නැති තාකල් ඔහුගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියත් එක්කලා මෙතන හැදිලා තියෙනවා. ඒ වෘත පරාමර්ශනය කියලා නිවන් දකින්න පුළුවන් කියන දෘෂ්ටිය. අන්නේ දෘෂ්ටිය ඉවත් වෙලා දකින්න ඕන කුමකින්ද නිවන් දකින්න? මේ දුකයි කියලා ප්‍රඥාවෙන් දැක්කොත්, මේ දුක්ඛ සමුදයයි කියලා ප්‍රඥාවෙන් දැක්කොත්, මේ දුක්ඛ නිරෝධයයි කියලා ප්‍රඥාවෙන් දැක්කොත්, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සතය කියලා ප්‍රඥාවෙන් දැක්කොත්, ඔහු නිවන් මඟ දැක්කා. ඔහුට දර්ශන ඥානිය පහළ වුණා. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? මේ දුක පිරිසිඳ දැනගත යුතුයි කියලා නිගමනයක් කරනවා. මේ දුකට හේතු වන තෘෂ්ණාව දුරු කළ යුතුයි කියලා නිගමනයක් කරනවා. මේ දුක්ඛ නිරෝධයේ ප්‍රත්‍යස කළ යුතුයි කියලා නිගමනයක් කරනවා. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අනුගමනය කළ යුතුයි කියලා නිගමනයක් කරනවා. නිගමනය කළා සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සංකප්පයන් කල්පනාවට යොදනවා. එතකොට ඔහුට වැතු වෙන අවබෝධය නිසා බොරු කියලා කේලම් කියලා පරස වචන කියලා ප්‍රලාප කියලා හරයක් නැහැ වැඩක් නැති හිස් දේවල් කියලා දැකලා ඒකෙන් අත්හැරලා සම්මා වාචා මාර්ගාංගයේ පූර්ණ වෙනවා. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර ආදී හිස් දේවල් අකටයුතු දේවල් කරලා මහා අපරාධයක් වැඩක් නැහැ ඒවෙන් ගණ්ඩ හරයක් නැහැ කියලා දැක්කහම මේ ප්‍රඥාවෙන් ඒ ටික දැකලා ඒ ටික අත්හැරලා යනකොට සම්මා කම්මන්ත මාර්ගාංගයේ පිරෙනවා. ඔය වැරදි වැඩ කළා ඔයයන් ජීවත් වෙන ජීවිතය ගත කළා මට වැඩක් නැහැ කියලා අදහතරින් එහෙම ජීවත් වෙන අත්හැරලාම දැහැමි ජීවිතයක් එනවා ඔහුට. මොනවාද මාර්ගය තුළින් ආටි මාර්ගය වඩා ගන්න අප්‍රමාද වෙන්න ඕන. ඒකයි මගේ ජීවිතයේ තියෙන හරිය වටිනාකම කියලා දැක්කහම ඒ මාර්ගය අනුගමනය කරනකොට සම්මා ආජීවයත් එනවා. ඔහුගේ උත්සාහය ඒ සඳහා වෙනවා. සම්මා වායාමය එනවා. ඔහුගේ සිහිනුවන ඊට අනුකූල වෙලා සම්මා සතිය එනවා කරන කියන හිතන හැම දෙයක් ගානේ. ඔහුට අකම්පිත භාවයටපත් වෙලා හිත කම්පා නැති ආරි සමාධිය ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේකයි කියලා දැක්කම පස්සේ මාර්ගය වැඩි ය යුතුයි කියලා අදහත ඇදිලා වලාගෙන යනවා. අරිහත්ත්වයට පත්වෙච්ච දාර දකින්නවා. දුක පිරිහිඳ දැනගත්තා. මේ ප්‍රියභාවයෙන් වැහිලා තිබුණේ දුක කියන එක වැහිලා තිබුණා. දැන් ඒ ඔක්කොම වැහුම් ඇරිලා පූර්ණ වශයෙන් ලෝකේ යමක් දුකයි කිව්වද සත්‍ය වශයෙන්ම දුක්ඛාර සත්‍ය පූර්ණ වශයෙන් දැක්කා. ඒ දුකට හේතු වෙන යම් තෘෂ්ණාවක් තිබුණාද අංශු මාත්‍රයක් විතර දුරු කළා කියලා දකින්නවා. ඒ නිසා ලැබුණා යම් ශාන්ත පද නම් වූ නිවනක් ඇද නිවීමක් සැනසීමක් ඇද පූර්ණ වශයෙන් මම ඒක අවබෝධ කරගත්තා කියලා දකින්නවා. ඒ සඳහා කළ යුතු යම් කිසි වැඩපිළිවෙළක් තිබුණාද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා කියලා දැකදාට අරිහතේ පූර්ණයි. උන්වහන්සේගේ අදහස. දැන් කොතනද රකින්නේ කවුරු වෙලාද? බිම් බලාගෙන ගිහින්ද, උඩ බලාගෙන ගිහින්ද, සිවුර පොරවාගෙනද, අහක් කරලාද, කොණ්ඩේ බූගාගෙනද, බැඳගෙනද, උඩින් බැඳගෙනද, පස්සෙන් බැඳගෙනද? ඒකක්වත් නෙමෙයි නිවන් දකින්නවල. ඔන්න ඔය නිවන් දකින්නමග මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ක්‍රමවේදී. ඕක දැක්කට පස්සේ ඔයින් අමතරව වෙන ක්‍රමයක් නැහැ. උඹලට නිවන් දකින්න බෑ අපි වගේ සිවුරු පොරවාගෙන ඉන්නවා රහත් වෙන්න. ඒක මොට්ටකම. ඒක ඇත්තක් නෙමෙයි. එක එකනාගේ අදහස්. සංගයා කියලා කියන්නේ ඔය ගිහියෝ නෙමෙයි. අපි වගේ පැවිද්දෝ. ඒ තවත් අදහස. වතකින් ඔයගේ නිගමනට වහිනා යථාර්ථය දැක්කේ නැන්න. එහෙමත් අය ඉන්නවා. ඉතින් දැනගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි ඉතින් මොකද්ද කළ යුතු පැත්ත? එන බුද්ධ ධර්මයේ අවසාන පණිවිඩය මොකද්ද? අවසාන පරිදි උන්වහන්සේ මොන හොදන එකක් ඇත්තල නැහැ, නාන එකක් ඇත්තල නැහැ, කන එකක් ඇත්තල නැහැ, බොන එකක් ඇත්තල නැහැ. බොනවා කියන මත්පැන් නෙවෙයි, බොනවා කියන්නේ වතුර බොන එක, පිපාසිර යමක් බොන එකක් ඇත්තල නැහැ, බලමුත්‍රා පහ කරන එකක් ඇත්තල නැහැ, උන්වහන්සේ අඳින එකක් ඇත්තල නැහැ, මොනවා හරි සිවුරක් පුරව ගන්නවා, ඒක හොද ගන්න එකක් ඇත්තල නැහැ, ගද ගහ ඉන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ ජරාගුලෝ ඉන්න එහෙම එකක් නැහැ. උන්වහන්සේ සුද්ධ ඇතුව තියාගෙන ඉන්නවා. උන්වහන්සේගේ ජීවිතය අනික ඔක්කොට වඩා සැකසුරුවා. මොන දත්තරි රාගයේ මුල් කරගෙන රාගයෙන් හටගන්න හිතවිලි ක්‍රියාවදන් උන්වහන්සේ ළඟ නැහැ. ද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවදන් උන්වහන්සේ ළඟ නැහැ. අත්හැරලා තියෙනවා යථාති දැකරවාසේ. මෝහ සහගත හිතවිලි ක්‍රියාවදන් උන්වහන්සේ ළඟ නැහැ. උන්වහන්සේගේ මේ ජීවිතයේ අනුපතිශේෂයෙන් පිරිනවන් පාන්නේ කවද්ද? එදා වෙනක යමක් කටයුතුද? ඒ අත්හැරවාසේ කටයුතු සිව්පසයත් එක්ක සම්බන්ධ සියලු කටයුතු උන්වහන්සේ කරනවා. එපමණක් නෙවෙයි, සෑදාවල් දෙකේ වැඩිපුරම කාලය ගත කරලා දයනුකම්පාවෙන් ලෝකයාට නිවන් මඟ පෙන්වා දෙන්න උන්වහන්සේ කාලය ගත කරනවා. උන්වහන්සේ ඵල සමාපත්තියෙන් ඉන්නවනම් ඉදහස තිබුණොත් ඵල සමාපත්තිය තියෙනවා. මේ මොනවද අත්හැරලා තියෙන්නේ? යමක් යමක් නිසා පව් සිද්ධ වෙනවා නම් ඒ සියල්ල අත්හැරියා. දැන් ඉතින් අපි මොකද්ද මේ කියන්නේ? ඕක කියන්නේ නැතුව එකපාර අත්හරිනවා කියන විතර විතර දැමුවොත් කොච්චර අපි මුලාවටපත් වෙනවද? එහෙනම් බුද්ධහමී පරම නිෂ්ඨාව සියල්ල අත්හැරීමද කිව්වොත් එහෙම සියල්ල තෝරාගත්තේ නැති නිසා රැවටෙනවා. සිය කියන්නේ කවුද? තමා. අල්ලා කියන්නේ අල්ලාගත්ත. මමත්වයෙන් අල්ලාගත්ත කියලා සියල්ල. සියල්ල අත්හරින්නවා තමයි. සිය සිය කියලා මම මගම කියලා අල්ලාගත්ත හැටි තියෙනවා. මේ මමත්වයෙන් අත්හරලා දාන්න. උන්වහන්සේල මමත්වෙන්නේ සියල්ල අත්හැරියා. සියල්ල කියවම ලද අර්ථය වෙනස් වෙලා. ලෝකේ තියෙන සජීවී අජීවී සෑම දෙයක්ම සියල්ල. අද හිතා ගන්න. දැන් මේ සියල්ල කියන වචනේ ඊටලා ගැඹුරු අර්ථ තියෙනවා. සබ්බ ස අබ්බ මමත්තේ ඉබිලා මමත්තේ වැයිලා ඉන්නේ සබ්බ වෙනවා. ඉතින් අන්නේ වගේ තියෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔක දකින්න ඕනේ. ඉතින් අත්තරින්නේ මොනවද? අත්තරින්නේ ගැන හිතන්න එපා. ප්‍රඥාව වැරෙනකොට හිතුවක් නැතත් ඇරෙන්න ඕන හරි අත්තරින්. ප්‍රඥාව වැඩි වීමට යමක් කටයුතුද අන්නේ එක හොයලා කරන්න. ඒ වෙනන්න රඟපාන ලැහැත් වෙනවා. සෝවන් පුද්ධි ලැබුණාද අත්හැරලා තියෙන්නේ? සකෘදාගාමි පුද්ධි ලැබුණාද අත්හැරලා තියෙන්නේ? ඉතලා අත්හැරම කැලේ ටික හොයාගෙන මල්ලායි දැන් ඒව නැහැ. මං සෝවා, මං සකෘදාගාමි. ඔන්නෝ ජාතියවල වැස්සල පස්සේ මුලාවටපත් වෙනවා. ප්‍රඥාවෙන් අත්හැරන හරිය කාටවත් ඉතුරු වෙන්නේ නැහැ. දැනගත්තා නැත්නම් ප්‍රඥා පහළනාම යමක් ඒ ප්‍රඥාලනු අත්හැරින්න වැඩි ඒ ටික ඒ මට්ටමල අත්හැරෙනවා. යමක් ඇසුරු කර යුතුද කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ. ප්‍රඥාවෙම නිගමනින් කෙරෙන්න ඕන හරිය කෙරෙනවා. ඒක ප්‍රඥාවේ නිගමනයේ මිස කවුරුවක්ගෙන් අහලා කරන එකක්වත් කවුරුවක් දීපු නියෝගයක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එහෙම නියෝග පනවල පින්නුවම් පෑවේ නැහැ. මෙන්න මෙදී කරගනිලා කියලා. උන්වහන්සේ පින්නවා ක්‍රමවේදයක්. අත්හැරෙන හරිය, කළ යුතු හරිය කියන්න දෙයක් නැහැ. ප්‍රඥාවට නිගමනය වෙනවා. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය පෙන්ලා දුන්නා. පෙන්ලා දෙන යමක් යමක් නිසා පව් සිද්ධ වෙනවා නම් ඒදී අත්තරින්නේ මං කිව්වට නෙමෙයි, තථාගතයන් වහන්සේ කිව්වට නෙමෙයි. ඔබලා හිතලා බලන්න. ඒ පව් සිද්ධ වෙනවා නම් ඒකින් අවඩක් වෙනවා නම් ඒකට ගත යුතු තීරණේ ඔබලාගේ නුවණට වැටෙන්න ඕනේ. මොකද්ද වැටෙන්නේ? කරනවද නොකරනවද? නොකරනවා. කරනවා කියලා දෙන්නේ නුවණක් නැහැ. නුවණට එහෙම එකක් ඉන්නේ නැහැ. යමක් නිසා අවඩක් සිද්ධ වෙනවා නම් වෙන්නේ දුකක් කරදරයක් නම් අවඩක් නම් ඒක නම් ඒක අවසාන ප්‍රතිඵලයි. ඒක කරනවද නොකරනවද? කළොත් යහපතද නොකළොත් යහපතද? ඥානවන්තයන්ගේ 100%ක්ම තීරණේ ප්‍රතිචාරය මොකද්ද? ඒක නොකළ යුතුයි. ඒක කළ යුතුයි කියලා තීරණයක් ඥානවන්තින්ට දෙන්න එකක් ඉන්නේ නැහැ. අන්න බුදුරණන් හතේ පඤ්ඤාවන්ත සහායන් දම්මෝ කිව්වෙත් ඒකයි. ඥානවන්තයාටයි මේ ධර්මයේ තෝරගන්න. තෝරගෙන කරන්න. බොහෝ නිදහස් මාධ්‍යයක් දුන්නා. හොඳට හිතලා බලලා හිටන් තීරුම් බරන් කටයුතු කරන්න. ඒක තමයි අද වෙනකොට වෙහිලා තියෙන්නේ. හිතන්න සීමා ඉඩ දෙන්නේ. එක්තරා වාක්‍ය වැලකට සීමා කළා බුදුදහම. ඒ වාක්‍ය වැලෙන් එහාට කතා කරන්න බෑ. වාක්‍ය වැල තෝරන්න අටුවාව ගන්න ඕනේ. අටුවාවේ කියා තිනකින් එහාට වචනයක් කතා කරන්න බෑ. කළොත් බෞද්ධ නෙමෙයි. වතෙන් දාලා තිනවද? අර බමුණු වේදේ තිබුණේ ඔය ක්‍රමී. වේදේ ගත්ත බමුණෝ ඉර්ක් යජුර් සාම කියලා ඒගොල්ලන්ගේ තිබුණා වේද පොත් උනා. ඒවෙන් ගත්ත ඒවා අපි අටුවාවල් කියලාද කියනවා වගේ අතරවන් කියලා තව වේදයක් හදන චතුළු වේදයක් හදාගත්තා. වේදවත් හතර කොටසක්. ඉර්ක් යජුර් සාම අතරවන් කියන මේ කොටස් හතරකින් ත්‍රිවේද චතුර්වේද වුණා. හරියට අපේ ත්‍රිපිටකයේ අටුවාවයි වගේ. ත්‍රිපිටකයේ තව එකක් ඇතුළේ අටුවාව හදාගත්තාම හතරක් වුණානේ. අටුවාවත් එක්කලා. ඒ වගේ බමුණන්ගේ ත්‍රිවේදයේ තව එකක් ඇතුළේ චතුර්වේදයක් වුණා. ඒ බමුණ කවදාවත් ඔයින් ඉහළ කතා කරන්න දෙන්නේ නැහැ. දෙල්ලමක් නෙමෙයි අල්ලා මරනවා. ඒක කතා කරන්න ගියොත් ඒ තරම් භයානකයි ඒ කාලේ. රාජ්‍ය නීතියක් බවට පත් කරගෙන ඉන්න බමුණන්ගේ වචනෙට රජවරුත් යටත් වුණා. වැරිලා හරි බමුණෙක් නොවන කෙනෙක් එහෙම වේදේ ඉගෙන ගත්තොත් ඉසකසාව මරලා දමන්නත් නියෝග පනවන්න හැකියාවක් තිබුණා කියලා හිටන් රජුරුවන් ලබනවා. එහෙනම් ඒ කාලේ ඉගෙන ගන්න එහෙම අයිතියක් තිබුණේ නැහැ අඩුගුලේ කෙනෙකුට. ඒ බමුණු දහමේ හැටි. ඒ දිහා කතා කරන්න බෑ. යමක වචනයක් අහගන්නවා නම් ඒ ඔක්කොම පද නුරුක්ති ආදී ඔක්කොම ඒකේ තියෙනවා. ඉගෙන ගත්ත එක. ඒකෙන් එහාට කතා කළ වචනයක්වත් කියන්න බෑ. එහෙම ක්‍රමයක් තියෙන කාලේ තමයි බුදුරජාන් වහන්සේ ඔය නිදහස් කියලා හිතන කියන කරන කටයුතු විග්‍රහය වෙන්නේ. නිදහස් චින්තනයකින් යථාර්ථය දකින ක්‍රමවේදී වෙන්නේ. ඒකෙදී ඔක්කොම අයින් කළා. අයින් කළා ඉතින් තමන්ට වැටහෙන සකාය නිරුක්තිය කියලා පෙන්නනවා. සකීය ආවෝදී ලබා ගැනීමට තමන්ගේ ව්‍යවහාරේ. ඒක භාවිතා කරන්න. ඒකෙන් දහම් තෝරා ගන්න. ඒ තමයි බුදුරජාන් වහන්සේ පෙන්නපු ක්‍රමී. දැන් ඒක මාගදී නිරුක්තියට සකාය නිරුක්තිය කියන්නේ කියලා පස්සේ ආයෙත් හැදුවා. පැහැදිලිව ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා සකාය නිරුක්තිය කියන්නේ සකීය ව්‍යවහාරී කිය. ඉතින් සකීය ව්‍යවහාරී විවිධයි. මේ බුදුරජාන් වහන්සේ ඔය කාරණේ අරණ විභංග සූත්‍රයේ තව පැහැදිලිව විග්‍රහ කළා. ඒ ජනපදී ඒ අය විවිධ දේ හඳුන්වන්නේ විවිධ නම් ගොත් සඳහන් කරන නම් සඳහන් කරන. ඔය පත්ත කියන වචනේ පාත්‍රයේ කියනවා ඒක පැත්තක. ඔවට තවත් නම් කියනවා. ගුලාව කියනවා. දාඨෝප කියනවා. ඉතින් මේ ආදී වශයෙන් විවිධ නම් වලින් එක එක පැතිවල හඳුන්වනවා. ඒවට විව තර්කවාද කරන්න යන්න එපා. ඒ වචනේ අහක් කරන්න යන්න එපා. ඒ පැත්තේ වන කියනකොට ඒ වචන භාවිතා කරන්න. ඒ අයගේ යම්කිසි ක්‍රමවේදයක් තිබුණාද ව්‍යවහාරයක්. ඒ ව්‍යවහාරී තේරුම් අරගෙන ඒ ව්‍යවහාරයෙන් ධර්ම දේශනා කරන්න. පැහැදිලිව මේක අරණ විභංග සූත්‍රයේ දේශනා කරනවා. සකාය නිරුක්තියෙන් ධර්මයේ තේරුම් ගන්න කියලා බින්න. සකීය ව්‍යවහාරයට අරගෙන තෝරා ගන්න. නැත්නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක අහන්නේ හොඳ සුද්ධ සිංහලෙන් කතා කරනවා කියලා අපි ඉස්සර කතාවට කියන්නේ තෝක. ඒ සුද්ධ සිංහල අද කිව්වත් එහෙම මිනිස්සු තරහින්. කොයි තෝ යන්නේ? මෙහෙට වර. සුද්ධ සිංහලෙන් කතා කරන්න කිව්වත් තරහයි. ගුටි කන්නත් තියෙනවා. සුද්ධ සිංහලෙන් අහගන්නයි තෝ හදන්නේ වගේ. ඉතින් හොඳට බැනලවා ටික කියවුවාම ඒක තේරුම් ගන්න. අන්න ඒ වගේ ක්‍රමයක් තිබුණා. ඒ එක එක කෙනාගේ එක එක පැත්තේ වාසාවය හැටි. කෝ පොඩියකෝ තෝ කොහෙද ගියේ? ආච්චිලා අතර තවත් කතා කරන ළමයි කතා කරන්නේ. ඔහොමයි දැන් නම් ඉතින් ඒගොල්ලෝ මැරිලා. ඒ වගේ කාලේ දැන් ඉන්නේ නැගේ නෙමෙයි. ඊටත් එහා තිබුණ කාලෙක අපි පුංචි කාලේම කතා කළේ මෙහාට වර ඵල. ඉතින් ඈ බොලං ඈ බං ඔහොම තමයි කතා කළේ. නමුත් ඒ තරහට නෙමෙයි. එදා තිබිච්ච වාසාරී වාතා ක්‍රමවේදී සකාය නිරුක්තිය හැටි එදා. ඉතින් එදා බණ කියන්න ගියාම ඒකෙන් කිව්ව නිසා තමයි අදත් අපේ පොතේ තියෙන්නේ. මහනතෝ කොහෙද ගියේ? තොට මේක තේරුණාද මහන? ඔය විදිහට අහපු හැටියට සිංහලට ලියා තියෙනවා. අදත් අපේ ත්‍රිපිටක පොත්වල සිංහල පරිවර්තනේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තෝ වල කියලා කතා කළා කියේ. ඉතින් එදා තිබිච්ච වාසා විලාසයට අනුකූලව තමයි එදා සිංහල පරිවර්තනේ ලියා තියෙන්නේ. මහන මම තොවිට මෙහෙම කියනවා. අද එහෙම කිව්ව මොකක්ද හාමුදුරු වෙන්නේ? තොවිට මෙච්චර කාල කිව්ව බලහුවොත් මූ කතා කරන්න තනින්නේ නැහැ. ඔය ගණයා කියලා ගන්න. ඊ කතාව අද හරියන්නේ නැහැ. අද සකාය නිරුක්තිය ඕක නෙමෙයි. අද ඔහොම ලද බොල විදිහට මල්ට සිල්ලි හිත විදිහ නැති ක්‍රමයක් අද තියෙනවා. ඒකින් අද කතා කරන්නේ. ඔය ඈත්ව කියන එක දැන් තවත් තියෙන එක ප්‍රශ්නයක් නැහැ. තොවි කිව්වොත් එහෙම කරයි. ඔය පින්නතුන් අද එහෙම කතා කරනවා. එතකොට මිනිස්සු සතුටු වෙනවා. ඒ වචනෙට ඉතින් කලින් කල හැටි. ඉතින් අන්න ඒ වගේ මේ සකාය නිරුක්ති කියලා වචනයක් තියෙනවා. ඒ දෙන්නා අපේ භාෂාවේ කතා කරන ක්‍රමවේදයක් තියෙනවා. ශිෂ්ට සම්මත ක්‍රමය. මිනිස්සු හිත රිදවා ගන්න නැති දැන් තමුසේ කියලා මෙහි කතා කරලා බැරි වෙලා හරි ওই දකුණු පැත්තේ ওই කියන පැතිවල ගාල්ල මාතල පැත්ත කියලා තමුසේ කිව්වොත් එහෙම ඉවරයි. අර මෙහෙම හද කුණු හරිබයක් කියලා කතා කරලා ඔය කියන්න ඕනේ ඒගොල්ලන්. දැන් ඔහෙලාට තේරෙනවද මේ කියන්නේ කියලා අපි එහෙම ඇහුවොත් ඒගොල්ලෝ සන්තෝෂයෙන් අහනවා. තව හිලට තේරෙන්නේ නැද්ද මම මේ කියන එක කිව්වොත් එහෙම ඉවරයි. අන්න ඒක තමයි කිව්වේ ජනපද නිරුක්තිය බුදුරන් වහන්සේ අනුදැනවා දාලා ඒක විනාශ කරන්න යන්න එපා. ඒක හරියට දැනගෙන කටයුතු කරන්න. ඒකේ පැත්තෙන් පැත්තට කතාවක නිරුක්තියක්. ඒ වගේ බුදුරන් වහන්සේ පෙන්නපු නිරුක්ති ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමවේදී බුදුරන් වහන්සේ අනුමත කරලා පෙන්නනවා. නැව භාෂා නිරුක්ති ක්‍රමයක් තියෙනවා. ඒක ඕක නෙමෙයි. ඒක සම්මත කරගෙන අනාදීවටම භාෂාව හදපු කාලේ ඉඳලා ගිනාපු ක්‍රමවේදයක්. ඒකෙන් එහා කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ඒකේ ඒකේ ඇත්තැගුවොත් එහෙම මේකේ මොකද්ද මේකේ මේ මේකේ තියෙන මේ ක්‍රමයේ මොකද්ද මේක අර්ථය මොකද්ද ඇහුවොත් පොඩ්ඩක් ඉන්නකෝ. ඒකේ අනික් අටුවා පොත හොයනවා. ඒක නම් ටීකාව හොයන්න ඕනේ, ටීපණි හොයන්න ඕනේ. මේ ආදි වශයෙන් ඕක හොයාගෙන හොයාගෙන ඒකේ තියෙන එක කතා කරනවා මිස ඒකින් හැර කතා කරන්න අයිතියක් නැහැ. අදත් මේක අපේ විසුණු වහන්සේලා අතර තියෙනවා මේ නිගමනේ. ඒ නිසා දහම් තෝරා ගන්න බෑ. පටිච්ච කියන්නේ මොකක්ද අපහම ප්‍රතිත්‍ය කියනවා. දැන් තේරෙයි දෙයක තවත් හපදුනා නේද? පටිච්ච කියන්නේ මොකද? ප්‍රතිත්‍ය වල දැන් කොහොමද ඒක ඊටතර හපන් වචනයක් වුණා. දැන් කොහොමද තේරෙන්නේ? ඒ ප්‍රතිත්‍ය කිව්වේ මොකක්ද ඇහුවහම පයින්නවා. වෙන එකකින් අහන්නත් එපා. බුදුහාඳුර කිව්වේ ඕක තමයි. එහෙම කියන්නේ නිකන් ඉන්නවා. ඉතින් ඔළුව කහ කහ යන්නේ හරි වැඩි පටිච්ච කියන එක අහගන්න ගියා. ඒ වල් ප්‍රතිත්‍ය කියලා එකක් කිව්වා. ඒක මොකක්ද අහුවා වැන්න. ඉතින් මම යනවා වැන්න කාගින්ද මේක අහගන්නේ කියලා ඉන්නවා. කෝ සැක ඇරෙනවාද? යථාර්ථය දකින්න විමර්ශනය කරන්නේ කොහොමද? ඉතින් ප්‍රතිත්‍ය සමුත්පාද කියන ඒක සංස්කෘතෙන් කතා කරනවා. එතකොට බුදුරන් වහන්සේ දේශනා කළේ යමලු තෙකුල කියන මේ දෙන්නට. ඔය කාලේ හිටපු පඬිතුයව දෙන්නේ ත්‍රිවේද පරප්‍රාප්ත බවුනෝ දෙන්නේ මහණ වෙලා. ඒ වවුනන්ට හරි වාදයක් මේ එක එක භාෂා වලින් එක එක කුල වලින් ගෝත්‍ර වලින් කතා කරන දකින ඒ ඒ ජාතියයි තම තමන්ගේ භාෂා වලින් බණ කතා කරනවා. එක්කෙනෙක් කියන්නේ අනික් කෙනාට පරස්පර වාගේ වැටෙන්නේ. මොකද පඬිතේට හරි අමාරු තමන්ගේ භාෂාවෙන් කතා කරලේ නැත්නම් ගම්බැදි භාෂාව හරි පහත් කරලා කතා කරන්නේ. තේරුම් ගන්න බැරි වාගේ පේනනවා. ඒ ඉගෙන ගත්තට පස්සේ හැටි මේ එදා කතා කරපු භාෂාව පස්සේ කාලෙක අමතකයි. අහංකාරක වකින භාෂා මාන්නයක්. ඒ ආවට පස්සේ තමන්ම කතා කරපු ගොඩේ භාෂාව දැන් තේරෙන්නේ නැහැ. ගොඩේ භාෂාව කියේ සකාය නිරුක්තිය. තමන්ගේ සකීය ව්‍යවහාරය දන්නවා. පඬිතකමට ඒක දන්නේ නැති හැටියට වෙනවා වෙලිය කරන. මොකද්ද මොකද්ද ඒ කියන්නේ? ওই විදිහට අහනවා. ওই පැරණි කතාවක් තියෙනවා. ඒක කාලෙක අපේ හිටපු හාමුදුරු කෙනෙක් ඉන්දියාවේ ගිහිලා සංස්කෘතය ඉගෙන ගත්තා. ඉගෙනගෙන ආවලු ශ්‍රී ලංකාව. දැන් තමන්ගේ දැනුම පෙන්වන්නලත් ඕනේ. ඉතින් වෙනදා හිටව මේ ගමියේ ගොඩේ කුඹුරු වැඩ කරපු හරක් බලපු කොල්ලෙක්. දැන් මේ මහනෙලා හිටන් සංස්කෘතය ගෙන ඉනවා මහේසාකේ බුද්ධිලේ කියලා ඇවිදිල්ල. ඇවිදිලා හිටන් මොකද කරන්නේ? මේ ගමියේ මිනිස්සෙක් හම්බෙලා. අර හරක් හැලලා පෙන්වන අර මොක්කුදර අහනලු හරක්ද කියෙන්නේ මීහර හවුදරනේ මීහර මීහර ඒ මොකද මහීෂ දැම්ම මහ ප්‍රාණවතනේ දැන් මහීෂ කිව්වමයි තේරෙන්නේ මෙච්චර කල් කොටුවේ ගෙන යන හර බලපේ කර තේරෙන්නේ නැහැ මීහර කියලා වතෙන් අන්න පඬිත වුණාට පස්සේ ඒක ඊට පස්සේ වායසට ගිහිලා ඉතින් අම්මයි තාත්තයි දෙන්න එක්ලා විවිල විවිල ගිනි තපිනවා ඇදින් බැලුවලු අර අර දෙන්න කවුද අනලු අම්මයි තාත්තයි නේ හඳුන්නේ අම්මා කියන්නේ තාත්තා කියන්නේ ආ මාතෘ පීතෘ ඊවල හදකින් ඉතරත් ඔගේ වහනකම වල තොට අම්මා තාත්තා තමත ගුණාද කියලා බැලලා යන්න කියලා අර මනුස්සය මෙන්න මෙහෙම ක්‍රමයක් යදෙනවා අපි අය ඉගෙන ගත්තාට පස්සේ එච්චර කල් භාවිතා කරපු අම්මගේ භාෂාවත් මතක නැහැ තාත්තගේ භාෂාවත් මතක නැහැ ඔන්නෝම එකක් වෙනවා. උනාට පස්සේ මේ හොඳට පැහැදිලිව කියනදී මට තේරෙන්නේ නැන්නේ මොනවද ඔය කියන්නේ. තේරෙන්න කියන්න ඕනේ ව්‍යාකරණ භාෂාවෙන්. අන්න බුරුදු වෙලා තියෙන හැටි. මේ බුදුරජාන් වහන්සේ මෙහෙවයි තමයි පෙන්වුවේ. අර යමලු තෙකුල දෙන්නයි දින බුදුබණ මේ විනාශ කරනවා, විකෘතියපත් කරනවා, සකාය නිරුක්තියෙන් මේ භික්ෂුන් වහන්සේලා මේ බණ කියන්න ගිහිල්ලා මෙහෙම වැරදි වැඩක් කරනවා. ස්වාමීනි අපි සංස්කෘත භාෂාවේ ඡන්දස් වාක්‍ය වලට ඡන්දසට හරවලා ඔබ වහන්සේගේ දේශනාව ග්‍රන්ථාලුවට කරන්නද මෝඩ පුරුෂයෙනි මොනවද උඹලා කරන්න හදන නීච වැඩ උඹලා කරන්න පුළුවන් දේ අද්දුවේ කරන්න උඹලා මේ කියන එක තේරුම් ගනින්න. මහණනි, සකහාය නිරුක්තියෙන් ධර්මයේ පිරිවහන්න උඹලාට අවසර දෙනවා. උඹලා ඡන්දසෙන් ලිව්වොත් ඇවතක් පැනේ මට මතක නෑ ඇවත. මෙන්න මේ ඇවතයි කියලා ඇවතක් පැනේවා. ලියන්න එපා කියලා. ඡන්දසෙන් නගණ්ඩත් එපා භාවිතා කරන්න එපා කියලා. ඡන්දස් කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ ශ්ලෝක. ඒවට නගණ්ඩ එපා, නැගුවොත් ඇවත. නමුත් පස්සේ කාලෙක ඔය මහායාන කියන පිරිස ඒ ශ්ලෝක වලින් තමයි ත්‍රිපිටකයේ කටයුතු ග්‍රන්ථාරූඪ කරගත්තේ. ඒවා පිළිගන්නේ නැතුව. ඉතින් අපිට ඒකට භාෂාවක් තිබුණේ නැහැ. අපි මේ ගම්බැදි වාසාවෙන් තමයි බල කිය කියා ආවේ ඒ කාලේ. වෙන එකක් කියන්න එකක් තිබුණේ නැහැ, ලියන්න එකක් තිබුණේ නැහැ. පාලි ලියන්න වාසාවක් නැහැ. ඔය වටාකුළු ශාස්ත්‍රයක් අපිට ඉස්සර තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? හා සංස්කෘත අකුරු වලින් ලියන්න එපා. සංස්කෘත අකුරු වෙනුවට ආයන්නට ආයන්නක් හැදුවා. ආයන්නට ආයන්නක් හැදුවා. ආයන්නට ආයන්නක් හැදුවා. ඊට ඔය ආදි වශයෙන් මේ ටිවිච්ච සංස්කෘත භාෂාවේ අකුරු වල શબ્දෙින්ද වටාකුරු ටිකක් හදලා හිටන් අපිට දුන්නා දන්නේ කොහෙන්ද ආවේ කියලා. ඉන්දියාවේ නාලන්දා කියන විශ්වවිද්‍යාලයේ කරපු වැඩ. හදපුවාම දැන් අපි අකුරු වලින් ලියන්න එපා, ඔය අකුරු වලින් ලියාගෙන ඉන්න ලකෝ. පාලි ලියන්න අකුරු සැට් එකක් සහ ව්‍යාකරණ සැට් එකක් හදලා දුන්නා. අන්න ඒක තමයි අද කියන්නේ නිරුක්ති කියලා. අර බුදුරන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ක්‍රමයට පහර ගහලා ඒක කියන ඇයට ඔක්කොම උඹතු ප්‍රාකෘතියෝ කියලා හංගඩු ගහල් දාලා අදක් තියෙනවා. ඒ නිසා මිනිසුන් අද දහම තෝරාගන්න බැරිලා තියෙන ප්‍රශ්න උඩ. තමන්ගේ වාසාවෙන්, තමන්ගේ අදහසින් සකාය නිරුක්තියෙන් ධර්මයේ තේරුම් ගත්ත දාට අදහස වැටහෙනවා. අදහස අවබෝධය ආවහම තමයි මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ. අදහස වැහිලා ගියොත් කොච්චර මොනවා ඉගෙන ගත්තත් මුළු ත්‍රිපිටකය කියලා පාලියෙන් කටපාඩම් කළත් එයාට හම් වෙන්නේ නැහැ ධර්ම අවබෝධය. මොකද අදහස නැති නිසා. ඉතින් හරි ගැඹුරු පැත්තක් මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ හැම එකම දකින්න ඕනේ. දැන් මේ අත්හැරීම කියන වචනේම අරගෙන අපි ওই පාලියෙන් තෝරන්න ගියොත් එහෙම කවදම එක තෝරලා දෙන්නද? මොකද්ද අත්හරින්න කියන එක? අපි මේ දන්න අදහසින් අපේ භාෂාවෙන් තෝරනකොටන්නේ තීරණ පටන් ගන්නවා. අනේ එහෙනම් අත්හරින්නේ මොනවද? මොනවද අත්හැරිය යුත්තේ? මොනවද අත් නොහැරිය යුත්තේ? සියල්ල අත්හරින්න ගියාම මොනවද සියල්ලට අයිති වෙන්නේ? මේ ටික දකින්නවා. දැන් සියල්ල අත්හැරියා කිව්වහම තාතන් වහන්සේ සියලු අත්හැරියා. මොකද්ද සියල්ල? දැන් දකින්න ඕන මොනවද අත්හැරිය? අත්තරිය කියන වචනේ ආර්ය විනය මොකද්ද අත්තරින්ද කියන්නේ? යමකට යමකට බැඳෙන චන්ද රාගයක් ඇද්ද? එහි යම් අත්තරීමක් ඇද්ද? ඒකයි අත්තරීම. සියල්ල කියන්නේ ඒකට. සියල්ල අත්තරනවා කියන්නේ. ඉතින් මෙන්න මේක දකින්න ඕනේ. ඒක දකින්න නැති අය මොකද කරන්නේ? ඔක්කොම අත්තරින එක තමයි බෞද්ධාගම කියා දෙන්නේ. ඔහොම අදහසක් ගන්නවා. දැන් නියම අදහස වැටහුන්නේ. චන්ද රාගය අත්තරින්ද එකයි මේ සියල්ල අත්තරින කියලා වැටහුන්නේ නැතුවම කරන කියන හැම කටයුත්තක්ම අත්තරිනවා. දැන් මොනවද අත්තරින? ළමයට උගන්නන්න ඕවා කරලා නිවන් දකින්න බෑ. මට කියන්නත් එපා ළමයට උගන්නන්න. මට ඕවා කියන්නත් එපා. කෑම කන්නේ නැද්ද? මට බෑ. මම ඕවා අත්හැරලා ඉන්න. මට කියන්නේ වහම්බ කරන්න. මම ඒවා කරන්නේ නැහැ. දැන් ඔය ආදි වශයෙන් ගියොත් එහේ මේ මිනිස්සු මොකද කරලා තියෙන්නේ? මහා අපරාධයක්. අර පවුලම විනාසයි. ළමයට ඉගෙන ගන්න තියෙන එක අත්හැරලා මොකද? සියල්ල අත්හරින්නේ බෞද්ධ වෙලා. දැන් ළමයට ඉස්කෝලේ යන ළමයට උගන්වන්නෙත් නැහැ. භාර්යාවට ඉල්ලන කරන කටයුත්තත් නැහැ. ඒවා කරලා දෙන්නෙත් නැහැ. සැකී රස්සාවක් කරන්න දැන් සියල්ල අත්හරින්නේ පැත්තනේ. මට බැර කී රස්සා කරන්න. මම ඔත්තර නිදහසේ ඉන්න ඕනේ. දැන් උපදී විවේකයට වහිනවා. දැන් මේ ආදි වශයෙන් තමන් කරන කියන සැකී රක්ෂා හරි හම්බ කරන ඒවා ජීවනෝපාය මාර්ග තමන්ගේ යුතුකම් අම්මට තාත්තට සලකන එක, භාර්යාවට දරුවන්ට සලකන එක, යුතුකම් ඉටු කරන එක ඔක්කොම අත්හරිනවා. සියල්ල අත්හැරලා රහත් වෙන්න හදනවා. දැන් මොකද්ද වෙන්නේ? අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ විවිධ මුලාදහස් ගත්තට පස්සේ අත්හැරිය යුත්ත තෝරාගන්නේ නැහැ. මොකද්ද අත්තරින්ද කිව්වේ? යමක් යමක් නිසා පාපයක් සිද්ධ වෙනවා නම් ඒක අත්තරින්ද. එක්තරා දෙවියෙක් ඇවිදලා බුදුරන් වහන්සේට කියනවා, ස්වාමීනි යම් යම් දෙයක් අත්තරියොත් ඒ මට්ටමින් ඔහු නිරෝධයට පත් වුණා. සියල්ලෙන් සියල්ල මුළුමනින් සියල්ල අත්තරියොත් අරිහත්. මේ ඇවිදලා දේවතාව බුදුරන් වහන්සේට කියන මනෝ නිවාරණ සූත්‍රය විග්‍රහ කරනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා සියල්ල අත් නොහැරිය යුතුයි. යමකින් යමකින් පාපයක් සිද්ධ වෙනවද? එයින් එයින් විදිය යුතුයි. එය අත්හැරිය යුතුයි. වැඩෙන හිත වැඩෙන්න හැරිය යුතුයි. ඒ යහපතක් විලා. යමකින් යමකින් පාපයක් සිද්ධ වෙනවද? මනසේ තිහිනු වලින් ඉඳලා ඒක අත්හරින්න. එතකොට අන්නේ තුලින් මනෝ නිවාරණේ සිද්ධ වෙනවා. අන්න ඒකයි සුද්ධ කරගන්න ඕනේ. ඉතින් පැහැදිලිව දේශනා කළා තියදී අදත් හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා මේ සියල්ල අත්හරින්න කියන ක්‍රමයක් අදත් යනවා. එහෙම භාවනා කළොත්. ඉතින් රූප අත්තරින්ද, වේදනා අත්තරින්ද, සංඥා සංකාර විඥාන නෙවෙයි අත්තරින්ද කිව්වේ, ඒවට බඳුන චන්දරාගේ. ඉතින් ඔබ තේරුම් ගන්නද, දන්න භාෂාවෙන් කතා කරලා මිසක් ඔබට මේ තැනින් තැන තියෙන අටුවා ටිකාවල තියෙන වචන වැල් හොයන්න ගියොත් එහෙම ඔබ තෝරාගන්න බැරුව යනවා. ඒකයි අද ධම්ම අවබෝධයට බාධා වෙලා තියෙන්නේ. ඉතින් ඔබ තෝරාගන්න ඕනේ විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාවේ බුද්ධාමි අවසාන පණිවිඩය මොකද්ද? චන්දරාගේ අත්හැරීමයි. යථාර්ථයෙන්ම කියනවනේ. අවසාන පණිවිඩය යුතුයකම් මෙහෙම අත්හැරීම නෙමෙයි. යුතුයකම් අත්හැරින්න එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. පින්ඩ පැවිදිලා හිටන් දෙමාපියන්ට කඳ නැහැ නා කඳ හොයාදෙන්න පින්ඩ පාත කළා. යුතුයකමකේ තමයි හැදුවට වැඩුවට උපකාරයට කෘතෝපකාර කරන්නේ. සාදුකාරයක් දුන්න එක්තරා වික්ෂුන් වහන්සේලාම පින්ඩ පාත දෙන අම්මට සාණ ගින් දෙනවා. වික්ෂුන් වහන්සේලාට මේක හම්බෙලා කියලා වික්ෂුන් වහන්සේලාට සාමිනි අහවල් වික්ෂුව ගිහියන් පෝෂණය කරනවා. මහන වෙලා එන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? ස්වාමීනි, අම්මයි තාත්තයි කන්න නැතුව ඉන්නා මට බලා ඉන්න බෑ. මම පින්ඩ පාත කරන්න කියලා දාන දුන්නා. සාදුකාරය දීලා කිව්වා මාන්නේ ආදර්ශයට ගන්න. දෙමව්පියන්ට මාන වුණත් ගිහිලා හිටන් නැත්නම් සලකන්න. කන්න බොන්න දෙන්න. පින්ඩ පාත කරන්න හින් දෙන්න. ඒක දරුවන්ගේ යුතුකම. පැවිදි වුණත් ඒක අවසරය දෙනවා. මොකද යුතුකම් ඉටු කරන්න ඕනේ. මෙහෙම අවසරයක් දුන්නා. ඉතින් ගියනහොත් ඕක දකින්න නැති අය තමයි ඉතින් පැවිදියට අන්නේ ගිහියයි පෝෂණය කළා කියලා හරි විදිහට බුදුරන් වහන්සේ කියලා කිව්වේ. වැරද්දක් කියලා හිතාගෙන. එහෙනම් බුදුරන් වහන්සේ යුතුයකම් ඉටු කිරීම ගිහි පැවිදි දෙගොල්ලන්ට මේකේදී පෙන්නුවා. මේ ආර්ය විනය තුල පොතනකවත් යථාබෝධිය ලැබුවා කියලා යුතුයකම් ඉටු නොවෙන්නේ කියන්නේ නැහැ. යම්කිසි අමතක වීමකින් හෝ යුතුයකම් ඉටු නොකරන එකක් තිබුණා නම් යථාබෝධිය ලැබුණාට පස්සේ ඔහු යුතුයකම් ඉටු කරන්නෙක් වෙනවා. ඔහු ඉතින් කළ යුතු නොකළ යුතු දැනගෙන මනාසය කරන්නෙක් වෙනවා. වැඩකට නැති හිස් දේවල් නොකරන්නෙක් වෙනවා. ප්‍රඥාවේ ස්වභාවය යන්නේ ඒකයි. එදාට යහපතක් වෙනවා. එන බුදුදහම තුල බෞද්ධත්වයට පත් වෙන තරමට ලෝකයේ මෙලව පරලව නිවන් යන තුන් අභිර්ධිය ලැබෙන්න හේතු වෙනවා. මේක තෝරා ගන්න ඕනේ.